අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ අදත් සුපුරුදු විදියටම අපි ඔබත් එක්ක එකතු වෙනවා මොකද්ද දන්නවා පුතාලා නේද මොකද කියලා රුහුණු ගුරු ගෙදර වැඩසටහනත් එක්ක අපිට මේ ස්ථා පූර්ණ අධීක්ෂණ නිසා දායකත්වය දෙන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අපි එකින්ද මේ අවස්ථාවේදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට රුහුණු සේවයට රුහුණු ගුරු ගෙදර සම්බන්ධව අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා නේද පුතේ ඉතින් දුවේ පුතේ අදත් මම වෙනඳ වගේම ඔබ හමු වෙනවා උපුල් ආසිරි විධානගමගේ කහඳ මහාවිද්‍යාලයේ ප්‍රවේශි අධ්‍යාපනය කරන ගුරු බවත විදියට මම හිතන්නේ දූල පුතාල දැන් මගේ කටහඬින් මම වඳුරන කියලා මම දන්නවා. මොකද අපි බොහෝම යාළු මිත්‍ර විදියට තමයි වැඩ කරගෙන යන්නේ. දුවේ පුතේ අද අපි මැයි කලාපය නැත්නම් මැයි කලමින් තමයි රුහුණු ගුරු ගෙදර මැයි කලමේ 6 වෙනි පැරුම තමයි නම් පුතාලත් එක්කම දැන් කරන්නේ. දැන් පුතාල දන්නවා අපේ රට ඒකීය රාජ්‍යයක් නේද? ඒකීය රාජ්‍යයක්. නමුත් අපේ රටේ සමහර අවස්ථා වල ඇති වුණා යම් යම් ජන වර්ග අතර ප්‍රශ්න. එතන රට කුඩා වුණාට අර බහුවාරිකත්ව දෙකම එක එකත් සංකීර්ණ වෙනවා. ඒක හින්දා ලංකාවට ඒ සංකීර්ණත්වය අඩු කරන්න හැබැයි බලය පැවරුවේ නැහැ දුවේ පුතේ. බලය බෙදුවා. එහෙමද? ඔව් බලය විමධ්‍යගත කරා. බලය විමධ්‍යගත කරා උපරිම විදියට. නැත්නම් එතන බලය බෙදුවා වගේ තමයි ඒක දැනෙන්නේ අපිට මේ කාරණේ ගැන කතා කරද්දී. අපි කතා කරන්නේ දුවේ පුතේ අද ශ්‍රී ලංකාවේ පළාත් සභා පිළිබඳව. නැත්නම් පළාත් සභා පිළිබඳ තොරතුරු. දැන් අපි ශ්‍රී ලංකාවේ පළාත් සභාව පිළිබඳව තමයි දැන් අපි කතා කරන්නේ. දැන් රුහුණු ගුරු ගෙදරට සම්බන්ධ වෙච්ච මේ දුවල පුතාලා ට පුළුවන් මාත් එක්කම මේ වැඩසටහන කරන්න. එහෙනම් ගන්න පෑනක් නේද? ගන්න පොතක්. එතකොට ලියන්න පුළුවන් අපිට මේ සම්බන්ධයෙන් පළාත් සභා සම්බන්ධයෙන් තියෙන දේවල්. පුතේ පළාත් සභා කියන්නේ අපේ රටේ බලය විමධ්‍යගත කරපු උපරිම අවස්ථාවක් විදිහට දකින්න පුළුවන්. හැබැයි බලය බෙදලා නැහැ සංධි රාජ්‍ය වගේ බලය බෙදලා නැහැ. බලය විමධ්‍යගත කරපු උපරිම අවස්ථාවක් තමයි පළාත් සභා කියන්නේ. ඒකෙන් අපිට සිද්ධ වෙනවා පළාත් සභා ගැන වෙනමම ඉගෙන ගන්න. හැබැයි දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ පළාත් සභා පිහිටවන්නේ 1978. ඔව්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ හැටියට. ඒ කියන්නේ 13 වෙනි සංශෝධනය තමයි පළාත් සභා පිහිටුවන්නේ. මේ පළාත් සභා වලදී ලංකාවේ පළාත් සභා පිහිටුවීමේදී ලංකාව පළාත් 9කට බෙදන දූල පුතාල එක දන්නවනේ නේද? එහෙනම් මම කියලා දෙන්න ඕනේ නැහැ. පළාත් 9 දූල පුතාල දන්නවා. දැන් මම කතා කරන්නේ දුවේ මේ පළාත් සභාවේ ආයතනික ව්‍යුහය ගැන. ආයතනික ව්‍යුහය කියන්නේ දුවේ පුතේ පළාත් සභාවක තියෙන දූරාවලියක්. අපේ ගෙවල්වත් තියෙන දූරාවලිය නේද? අපේ රටේ තියෙන දූරාවලියක්. කියන්නේ ඉහළ ඉඳලා පහළට හෝ පහළින් ඉඳලා ඉහළට. ඒ වගේ පළාත් සභා දූරාවලියේ මේ ආයතනික ව්‍යුහය, ආයතනය කොහොමද හැඩ ගැහිලා තියෙන්නේ? කොහොමද බලය බෙදලා යන්නේ? කොහොමද බලතල බෙදෙන්නේ? කොහොමද කාර්යයන් කරන්නේ කියන කාරණේ ගැන තමයි කතා කරන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ පළාත් සභාවේ ආයතනික ව්‍යුහය තමයි ඉහළින්ම ඉන්නේ ආණ්ඩුකාරතුමා. නැත්නම් ආණ්ඩුකාරතුමා හෝ ආණ්ඩුකාරතුමි අපි කියන ආණ්ඩුකාරවරයා කියලා කියනවා. ඊට පොඩ්ඩක් පහළට එනවා ඉතින් අපි. ඉහළින්ම ඉන්න ආණ්ඩුකාරවරයා මුතල්ල දුල ඔන්නම් ලියා ගන්න පුළුවන්. මාත් එක්කම පැවරුම කරන්න පුළුවන්. ආණ්ඩුකාරවරයා ඊට පස්සේ ඉන්නවා මහා ඇමතිවරයා. එයා තමයි ප්‍රධාන ඇමතිතුමා. හැබැයි මහා ඇමතිවරයා පත් වෙන්නේ පුතේ ජනතාවගේ ඡන්දයෙන්. එතන ආණ්ඩුකාරවරයා පත් වෙන්නේ කාගෙන්ද? ආණ්ඩුකාරවරයා පත් වෙන්නේ ජනාධිපති විසින්. ජනාධිපතිතුමා තමයි ආණ්ඩුකාරතුමා පත් කරන්නේ. ඒකට හේතුව තමයි පළාත් සභාවයි ජනාධිපතිතුමා අතර සම්බන්ධීකරණය සිද්ධ කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. එතකොට මහා ඇමතිවරයා තමයි ප්‍රධාන ඇමතිතුමා. ඊට පස්සේ නෝ අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය මණ්ඩල හුඟක් වෙලාවට මහා ඇමතිතුමත් එක්ක පස් දෙනෙකුට සීමා වෙනවා. පළාත් සභාව අමාත්‍ය මණ්ඩලය. ඊට පස්සේ තමයි පළාත් සභාව. දැන් පළාත් සභාව කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. ඔබ දන්නවනේ අපි රාජ්‍ය ගැන කතා කරද්දී ආණ්ඩුව ගැන කතා කරා. ආණ්ඩුවෙත් ඉන්නවා කවුද? ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක්. ආණ්ඩු පක්ෂය තමයි රටට හිතකර විදියට රට පාලනය කරන්නේ. විපක්ෂය කරන්නේ ආණ්ඩුව වැඩි තීරණයක් ගත්තොත් ඒ සම්බන්ධයෙන් රජයට දැනුවත් කිරීම සහ රජය ගන්න හොඳ තීරණවලට සහයෝගය දැක්වීම. එතකොට ආණ්ඩු පක්ෂ විපක්ෂය තමයි යටින්ම තියෙන්නේ. දැන් අපි බලමු ඉහළින්ම ඉන්නවා ආණ්ඩුකාරතුමා. එතුමා පත්කන් ජනාධිපතිවරයාසින් සම්බන්ධීකරණය කරන පළාත් සභාව සහ ආණ්ඩුව. ඊට පස්සේ මහා ඇමතිවරයා ඉන්නවා ප්‍රධාන ඇමතිතුමා එයා. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. අමාත්‍යවරු පස් දෙනා හුඟකට උපරිම ඉන්නේ. ඊට වඩා 78 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභාව පනතින්ම කියනවා පස් දෙනා පත් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පළාත් සභාව තියෙනවා. පළාත් සභාව ඉන්නවා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. එතකොට දුවේ පුතේ මේ ආණ්ඩුකාරවරයා ගැන කතා කරා නේද? එතකොට ආණ්ඩුකාරය පත්කන් මේ දූල පුතාලා හොඳටම දන්නවා ජනාධිපති තුමා විසින්. එතකොට ජනාධිපති තුමා විසින් පත් කරන ආණ්ඩුකාර තුමාට තියෙන බලතල සහ කාර්යයන් අය පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි නේද? නැත්තම් අපි දන්නේ නැහනේ ආණ්ඩුකාරවරේ පත් කරනවා එයාට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා අපි දන්නේ නැහනේ. ඉතින් අපි බලමු ආණ්ඩුකාරවරයා සතු බලතල මොනවද කියලා. මුල්ම බලතල විදිහට අපි හඳුනා ගන්න පුළුවන් පළාත් සභාව කැඳවීම, වාර අවසන් කිරීම හා විසුරුව හැරීම. එහෙනම් පළාත් සභාව කැඳවීම බලය තියෙන ආණ්ඩුකාරතුමාට, වාර අවසන් කිරීම බලය තියෙන ආණ්ඩුකාරතුමාට සහ විසුරුව හැරීමේ බලය තියෙන්නේ ආණ්ඩුකාරතුමාට. ඊට පස්සේ පළාත් සභාව ඇමතීම හා සංදේශයම. පළාත් සභාවට ඇමතීම එක්ක සංදේශ පණිවිඩ සම්බන්ධ තොරතුරු සංදේශ මගින් යැවීමත් ලිපි මගින් යැවීමත් ආණ්ඩුකාරතුමාට කරන්න පුළුවන්. ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම, අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සහ අනෙකුත් පළාත් විධායක නිලධාරීන් පත් කිරීම. දැන් ඔන්න ආණ්ඩුකාරතුමාගේ තවත් බලක්‍රමයි. ප්‍රධාන ඇමතිතුමා පත් කරන්නේ ආණ්ඩුකාරවරයා, අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ ආණ්ඩුකාරතුමා සහ පළාත් සභාවේ අනෙක් විධායක නිලධාරීන්, කියන්නේ පරිපාලන සම්බන්ධයෙන් තීරණ ගන්න සම්බන්ධ වෙන නිලධාරීන් පත් කිරීම කරන්නේ ආණ්ඩුකාරතුමා. ඊට පස්සේ පළාත් සභාව ප්‍රඥාප්ති අනුමත කිරීම. පළාත් සභාව යම් යම් ප්‍රඥාප්ති ආදර්ශ පාඩ ඒව ගන්නකොට ඒව අනුමත ගන්න අනිවාර්යයෙන්ම ආණ්ඩුකාරවරයාගේ බලය ඕන. තවත් එක තමයි හදිසි අවස්ථාවල ජනාධිපතිවරයාට උපදෙස් අනුව ක්‍රියා කිරීම. දැන් සමහර ලාට අපි දන්නවා හදිසි අවස්ථා යෙදෙනවා. එතකොට පළාත් සභාව බිඳ වැටෙන්න පුළුවන්, මූල්‍යමය අස්ථාවර භාවයක් එන්න පුළුවන් පළාත් සභාව. මොකද පළාත් සභාව අපේ රටේ නම් යැපෙන්නේ මධ්‍යම රජයෙන්නේ. මධ්‍යම රජයට දෙන එකට පළාත් සභාවට මූල්‍ය අස්ථාවර භාවයක් එන්න පුළුවන්. සමහරට පළාත් සභාව බිඳ වැටෙන්න පුළුවන් යාන්ත්‍රණය. සමහරට යම් යම් මතවාදී ගැටුම් බිඳ. එහෙම වුණාම ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එතකොට ආණ්ඩුකාරතුමාට තනි තීරණ ගන්න බෑ පළාත් සභාව සම්බන්ධයෙන්. උපදෙස් අනුව තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. පළාත් සභාව යාන්ත්‍රණය බිඳට නම් හෝ මූල්‍යමය අස්ථාවර භාවයක් ආවහම. අනිත් එක තමයි මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය. මෙතන මධ්‍යම ආණ්ඩුව කියලා විශේෂයෙන්ම අදහස් කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා සහ පළාත් සභාව අතර ඇති සම්බන්ධීකරණයක් කරනවා. ලු කතා කරනවා, යෝජනා කතා කරනවා, මේවා කෙලින්ම පළාත් සභාවත් එක්ක කතා කරන්නේ ආණ්ඩුකාරතුමා. ඒ කතා කරන දේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්නේ ආණ්ඩුකාරතුමා. ඒක තමයි නෛතික සහ නිල ව්‍යුහය. ඊට පස්සේ අපිට හමුන පළාත් සභාවේ නාමික විධායක වශයෙන් පළාත් මහා ඇමතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම. දැන් පළාත් සභාවේ ප්‍රධාන විධායකය නැත්නම් ක්‍රියාකාරී විධායක බවට පත් වෙන්නේ මහා ඇමතිතුමා. ඇයි මහා ඇමතිතුමා නැත්නම් ප්‍රධාන ඇමතිතුමා පළාත් සභාවේ විධායකය බවට පත් වෙන්නේ? හේතුව තමයි දුවේ පුතේ මහා ඇමතිතුමා පත් කරන්නේ කවුද? එයා පත් වෙන්නේ කොහෙන්ද? එයා පත් වෙන්නේ ජනතාවගෙන් පත් වෙලා ඉන්නේ. ජනතාවගේ සර්වජන ඡන්ද බලෙන් තමයි පත් වෙලා ඉන්නේ. එතකොට එයාට ජනතාව දීපු පූර්ණ බලතල ටික තියෙනවා. ජනතාවගෙන් පත් වෙච්ච නිසා. එතකොට පළාත් සභාවේ ප්‍රධාන විධායකය තමයි ප්‍රධානමතුමා නැත්නම් මහාමතුතුමා එතකොට ආණ්ඩුකාරතුමා නාමික විධායකය. නාමයට විතරක් විධායක මාතල පාවිච්චින හේතුව තමයි ආණ්ඩුකාරතුමා පත් වෙන්නේ ජනතාවගෙන් නෙවෙයි. ජනතාවගේ සර්වජන ඡන්ද බලයෙන් නෙවෙයි ආණ්ඩුකාරතුමා පත් වෙන්නේ. කාගෙන්ද පුතේ පත් වෙන්නේ? කාගෙන්ද පත් වෙන්නේ? ඔව්. ජනාධිපතිතුමා තමයි පත් කරන්නේ ආණ්ඩුකාරතුමා. ඊට පස්සේ අපි ඒ කතා කරේ ආණ්ඩුකාරතුමා සතු කාර්යයන් සහ බලතල. දැන් අපි කතා කරනවා දුවේ පුතේ මහා ඇමතිතුමා ගැන. මොකද නැත්තම් ආණ්ඩුකාරතුමා ගැන කතා කළා, එයා නාමික විධායකයක් බවට පත් වෙලා. එතකොට ප්‍රධාන විධායකය වන මහා ඇමතිතුමා ගැන කතා කරේ නැති වුනාම නිකන් හිතට පොඩි හිතට නිකන් විචිකිච්ඡාවක් වගේ ඇති වෙනවා. ඇයි මේ ප්‍රධාන විධායක නැත්තම් මහා ඇමතිතුමා ගැන කතා කරේ නැත්තේ කියලා? මහා ඇමතිතුමා සතු බලතල සහ කාර්යයන් තමයි පුතේ මම කතා කරන්නේ. දැන් දුල පුතාලා දැන් ආණ්ඩුකාරතුමාගේ බලතල සහ කාර්යයන් දැනගත්තා. ඊට පස්සේ පළාත් සභාවේ ආයතනික ව්‍යුහය අඳුරගත්තා. දැන් කතා කරනවා බලතල හා කාර්යයන්. පුතේ දුවේ, අපි දැන් රුහුණු අධ්‍යාපන ගුරු ගෙදරින් තමයි මේ දුල පුතාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර අපිට මේ සඳහා උදව් කරන්නේ කවුද? දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එහි නිලධාරීන් නිලධාරිනියන් තමයි අපිට මේකට ගොඩක් උදව් කරන්නේ. ඇයි එතුමන්ලා අපිට මේ උදව් කරන්නේ? පුළුවන්නේ නිකන් ඉන්න උදව් කරන්නේ පුතේ දූල පුතාලා අනාගතේ යහපත් හොඳ පුරවැසියන් හැදියා සමාජගත වෙන්න එක. මොකද දූල පුතා තමයි අනාගතේ මේ තැන් බාරගන්නේ. අපි පස්සේ ඕගොල්ලෝ තමයි මේ තැන් බාරගන්නේ. හැමදේම කරන්න දුවේ පුතේ, රටට ආදරය කරන්න, රටට ආදරේ වශයෙන් මේ දේවල් කරන්න. මේකෙන් අපි වෙනත් වරප්‍රසාද බලාපොරොත්තු නොවී රටට ආදරය කරන්න. මොකද ඕගොල්ලෝ මේ දූල පුතාලා යහපත් පුරවැසියන් වුණොත් තමයි මේ රට සුන්දර රටක් බවට පත් වෙන්නේ. මේ දරුවෝ සුන්දරයි නම් දුන්දර දරුවන්ට සුන්දර රටක් හදන්න පුළුවන්. මේ දූල පුතාලට අපිත් ඒ සුන්දර රට හදන්න තමයි මේ උත්සාහ කරන්නේ. මම හිතන්නේ අපේ කාර්යයන් හුඟක් කරලා සාර්ථක වෙනවා මේ සුන්දර රට හදාගැනීමේදී හම් වෙන දරුදරියන් අපිත් එක්ක කතා කරන දිහා බලලා. ඉතින් මේ දූල පුතාලත් අපිත් එක්ක කතා කරන්න ගැටලු තියෙනම් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලිපි මගින් දැනුම් දෙන්න පුළුවන්, දොරකතන ඇමතුම් දෙන්න පුළුවන්. අර ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ පාසලේ තියෙන විස්තර, පාසලේ දැන්වීම පුරව ඇති ලොකු දැන්වීමක් රුහුණු ගුරු ගෙදර අන්න කියලා ඒකෙනුත් ගන්න පුළුවන් විස්තර අරගෙන ඔබ සක්‍රීයව පිට එක දායක වෙන්න. එතකොට ගල් මුල් ඕනම දෙයක් හොඳ පුතේ, හොඳ දේවල් අපිට අඩුපාඩු අපි ඒවත් කතා කරමු. අපි මිනිසුන් නිසා අපෙන් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟට සර් නේද පුතේ. මහාමතිවරයා සතු බලතලහ කාර්යයන් එකක් තමයි පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දීම. එතකොට පළාත් ආණ්ඩුකාරයාට පළාත් සභාව සම්බන්ධයෙන් නැත්තං ඒ තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමාට උපදෙස් දෙන්නේ මහැමතුමා. එතකොට ආණ්ඩුකාරතුමා මොකද කරන්නේ? ඒ උපදෙස් ජනාධිපතිතුමාට යොමු කළා අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙනවා. ඒකම මම කිව්වේ දූපතේ, මේක බලය විමධ්‍යගත කිරීමක් විනා බලය බෙදා හැරීමක් නෙවෙයි. දැන් බලය බෙදා හැරලා ප්‍රාන්ත ආණ්ඩු තිබුණා නම් ජනාධිපතිතුමාගේ උපදෙස් ගන්න ඕනද නැද්ද? ඔව්, හරියට හරි ඕන නෑ. මොකද ස්වාධීන තියන ගන්න පුළුවන්. හැබැයි මෙතනදී පළාත් සභාවට ආණ්ඩුකාරතුමා හරහා ජනාධිපතිතුමාගේ උපදෙස් ගන්න ඕන යම් යම් වැඩ කරන්න. අපි සමහර දේවල් තියෙනවා ස්වාධීන කරන්න පුළුවන්, සමහර දේවල් තියෙනවා කරන්න කොහෙත්ම වැඩි, සමහර ඒවා සමගාමීව කරන්න පුළුවන්. අපි ඒටි කතා කරනවා ඊළඟ කොටසේදී. ඊට පස්සේ පුතේ දුවේ, පළාත් අයවැයලේකණය සකස් කිරීම. අපි දන්නවා අයවැය ලැබීම සහ ගෙවීම අපේ එක සම්බර කරගන්න ඕන. එන්නේ පළාත් අයවැයලේකණය සකස් කරන්නේ ප්‍රධාන ඇමතුමා නැත්තම් මහා ඇමතුමා. ඊට පස්සේ පළාතේ ආර්ථික සම්බන්ධන පරිපාලන සැලසුම් සකස් කිරීම මෙන්ම ඒවට ක්‍රියාත්මක කරනවා. දැන් පළාතේ තියෙනනේ ආර්ථික සැලසුම්, මොනවාද ආර්ථික සැලසුම්? සමහර අපිට තියෙනවා පළාත් නමයක්. පළාත් නමයටම එකම ආර්ථික සැලසුම හරියන්නේ නැහැ දුවේ පුතේ. ඒ හේතුව සමහර පළාත් තියෙනවා කෘෂිකර්මාන්තය හොඳින් කරන්න පුළුවන්. සමහර පළාත් තියෙනවා සංචාරක කර්මාන්තය හොඳින් කරන්න පුළුවන්. සමහර පළාත් තියෙනවා කරන්න පුළුවන් මැණික් කර්මාන්තය. තොට මතක් කරන සබරගම් පළාත නේද රත්නපුරේ සබරගම්. අන්න ඒ පළාතේ තියෙන ආර්ථික සංවර්ධන ක්‍රම අඳුරගෙන ඒවා සැලසුම් කරනවා. සැලසුම් කළා මොකද කරන්නේ? ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ක්‍රියාත්මක වුණාම වෙන ප්‍රධාන කාරණය තමයි දුවේ පුතේ ඒ පළාත විශේෂයෙන්ම වර්ධනයක්, ආර්ථික වර්ධනයක්, ආර්ථික වර්ධන හරහා ජනතාවගේ වර්ධනයක්, ජීවත් වීමේ සංවර්ධනයක් ඒ වගේ ඇති වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? සමාජය සංවර්ධනය කියන්නේ සමාජයේ ගැටුම් අඩු වෙනවා. ගැටුම් ආව වෙනකොට මිනිස්සුන්ට තියෙනවා සල්ලි. ඒ සල්ලි ලැබෙන්නේ අර මහාමතිවරයා තමන්ගේ බලතල පාවිච්චි කළා. එයා පළාතට ගැලපෙන තමන්ගේ පළාතට, දකුණු පළාතට නම් දකුණු පළාතට ගැලපෙන සැලසුම් හදනවා. සමහර සංචාර කර්මාන්තය පුළුවන්, දීවර කර්මාන්තය එන්න පුළුවන්. ඒ වගේ වැඩියෙන් ආදායම් ලබා ගන්න පුළුවන් විදියට මේක සැලසුම් කරා. එතකොට ඒ පළාත සම්බන්ධ වෙනවා. ඔය කාරණා තුන තමයි දුවේ පුතේ මහාමතිවරයන් තම ප්‍රධාන ඇමතිවරු ප්‍රධානම කාර්යයන් ටික. අපි දන්නවා ඊට පස්සේ පළාත් සභාව පිහිටවන්නේ 1978 විවස්ථාවේ 13 වෙනි සංශෝධනය යනවා. දුවලා පුතාට හොඳට මතකයි ඒක නේද? අර එහෙම කියද්දි සමාජ දන්නට හිනාච යනවා. අපි දන්නේ නැහැ වගේ තමයි සර් අපිට කියන්නේ කියලා. නෑ දුවේ පුතේ, පුතාලා දුවලා දන්න බවම දන්නවා. මම කරන්නේ සමහර දේවල් අපිට අමතක වෙනවා ටික දවසක් බලහන් අහන්න නැතුණාම, දකින්න නැතුණාම. ඉතින් මේ දවස වැඩිපුර ගෙදර ඉන්නේ හින්දා වැඩියෙන්ම බර සෙල්ලම් කරන්නනේ. එහෙනම් සමහර ඒවා මතක වෙනවා. අර ඒක තමයි මේ මතක් කරලා දෙන්නේ. ඒකින්ද දුවලා පුතාලා එහෙම හිතන්න එපා. ඕගොල්ලෝ හැමදේම දන්න උඟක් දේවල් දන්නවා. නමුත් අර සමහර දේවල් තියෙනවා පුතේ කාලයක් ඇහෙන්න තුනම අමතක වෙලා යනවා. එහෙනම් අපි ඊළඟ කොටසට යමුකෝ. පළාත් සභාවක බලතල වර්ග කර ඇති ආකාරය පුතාලා දන්නවද? වර්ග කරන පළාත් සභාවේ බලතල 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවනකොට ලංකාව වෙන් කරන පළාත් 9කට. දොළපදාර පළාත් 9 කියන්නේ නැහැ, දන්නවනේ. අපි ඉන්නේ නම් දකුණු දිත්තේ මම කියනවා. අපි හරි ආඩම්බේ තමයි දකුණේ කියලා කියන්නේ. ඇයි හේතුව? අපිට ගොඩක් දේවල් ලැබිලා තියෙන දකුණේ ඉන්න හින්දාම නේද? ඒකින්ද ඒ අභිමානය තියාගන්න අපිට අපි හැම අවුරුද්දෙම පුතේ දකුණ තමයි අප සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල පෙන්වන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් අපි ඔය කොවිඩ් වලට අපි බය නැහැ. අපි කොවිඩ් එක ජීවත් වෙනවා, කොවිඩ් පාලනය කරනවා. ඒ හරහා අපි දකුණේ හොඳ ප්‍රතිඵල පෙන්වනවා. එසනම් මම සුළු දායකත්වයක් දෙනවා. අපි ඔයලා දූල පුතාලා තමයි ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පාසලට ගුරුවරුන්ට ඒක උපදෙස් අරගෙන ඒක කරගෙන යමු. අර ඉහළින් මිදුප් එක පහළට ගෙන්න එපා දකුණ. එහෙනම් දකුණු පළාත් සභාව මම කිව්වා. එතකොට පළාත් 9කට වෙන් කරා. නිල කාලයේ වසර 5යි. එතකොට පළාත් සභාවක මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තියෙන නිය කාලය අවුරුදු 5යි. ඒ වසර 5 තුල මේ ගොල්ලා වැඩ කරන්න ඕන. ඉතින් දුවේ පුතේ, ඒ වසර 5 තුල වැඩ කරනකොට තියෙන ගැටලු හඳුන ගන්න ඕන. ඒත මේ ලයිස්තුවක් හදනවා පළාත් සභාවට මධ්‍යම රජය විසින් ලයිස්තුවක් හඳුනලා දුන්නා. ලයිස්තු තුනක්, එකක් නෙවෙයි ලයිස්තු තුනක්. ඇයි එහෙම දුන්නේ පළාත් සභාවෙන්? එහෙම දෙන්න හේතුව තමයි දුවේ පුතේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කදි. අපි දන්නවා හුඟක් දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කදි. යම් යම් ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු පාණයකන් තමයි එහෙම කරන්නේ. පළවෙනි ලයිස්තුව පළාත් සභා ලයිස්තුව, දෙවෙනි ලයිස්තුව මොකද්ද? සංයුත ලයිස්තුව. තුන්වෙනි එක සමගාමී ලයිස්තුව. එතකොට පළාත් සභා ලයිස්තුව, සංගත ලයිස්තුව සහ සමගාමී ලයිස්තුව, මෙන්න මේ තුන තමයි පුතේ පළාත් සභාවලට බලය පැවරීමේදී ක්‍රියාත්මක වෙන තුන. පළාත් සභා ලයිස්තුව පුතේ, පළාත් සභා ලයිස්තුවේ කාර්යයන් 37ක් තියෙනවා. පළාත් සභාවට කරන්න පුළුවන් දේවල්, පළාත් සභාවලට අයත් ආර්ථික සැලසුම්, පළාත් පාලන කටයුතු, පළාත් සභාවල නිමහස සංවර්ධන සැලසුම්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සමාජ සේවා, පුනරුත්ථාපන, අන්න මේව තමයි මෙතෙන්ට අයිති වෙන්නේ. දෙවෙනි ලයිස්තුව සංගුත ලයිස්තුව එක මධ්‍යම ආණ්ඩුව තමයි කරන්නේ. සංගුතයි, සංගුත කියන්නේ පුතේ වහලා තියෙන්නේ. මේකෙදි කාර්යයන් 17ක් තියෙනවා. ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. ඊට පස්සේ සියලු විෂයන් සහ කාර්තව්‍යයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, මුළු රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති සාකස් කිරීම. ඊට පස්සේ විදේශ කටයුතු. විදේශ කටයුතු ගන්නෙත් මධ්‍යම රජයෙන්. මොකද ඒව නැත්තම් අනවශ්‍ය ගැටලු බවට පත් වෙනවා පසුකාලීනව. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දි. එහෙම තමයි ලයිස්තු හදලා වෙන් කරලා දුන්නේ. ඊට පස්සේ තියෙනවා තව දේවල් තියෙනවා. එතකොට මේ ජනහා සංඛ්‍යා ලේඛන ඒකත් අයිති මධ්‍යම රජය. ඒක වහලා තියෙන සංගුත්තර ලයිස්තු නම ඒක තියෙන්නේ. ඊට පස්සේ ආගම නිගමන හා පුරවැසිභාවය. ඒ සම්බන්ධෙනුත් කටයුතු කරන්නේ මධ්‍යම රජය සංගුත්තර ලයිස්තුවේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට හම් වෙනා තුන්වෙනි ලයිස්තුව. ඒක සමගාමී ලයිස්තුව. සමගාමී කියනකොටම දුවලා පුතා දන්නවා දෙගොල්ලටම මේ වැඩේ කරන්න පුළුවන්. මොනවද? කාර්යයන් තියෙනවා 36ක්. දැන් අපි දන්නවා පළාත්සභා ලයිස්තුවේ 37ක් තියෙනවා. සංගුත්තර ලයිස්තුවේ 17ක් තියෙනවා. එහෙනම් තුන්වෙනි ලයිස්තුව සමගාමී ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 36ක්. මොනවද ඒ කාර්යයන් 36? දුවලා පුතා දන්නව නේද මම කියන්න කලින්? දුවලා පුතාලා කියයි එකක් තමයි සැලසුම් කිරීම. මේ යටතේ පුළුවන් පළාත් බද මට්ටමේදී නැත්නම් පළාසම මට්ටමේදී සැලසුම් ක්‍රියාත්මක කිරීම හා සැලසුම් සකස් කිරීම, ඇගයීම, ප්‍රගතිපාලනය හා රාජ්‍ය පෞද්ගලිකංශයේ ආයෝජන වැඩසටහන් වල ප්‍රගතිය සහ පසුබිම. හැබැයි ඒකම පුළුවන් මධ්‍යම රජයටත් කරන්න. ඒකයි කියේ සමගාමී කියලා. ඒතොර ජාතික නිවාස හා ඉදි කිරීම. පළාත්සභාවටත් පුළුවන් නාගරික සංවර්ධන ප්‍රදේශවල ආර්ථික සමාජ බිහා භෞතික සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ක්‍රම සැලසුම් හා ප්‍රවාදනය කිරීම. දුල පුතා දන්නවා හුඟක් වෙලාවට නාගරිකව නිවාස හදනවා, මිනිසුන්ට නිවාස දෙනවා, ගම් මට්ටමින් නිවාස හදනවා, මිනිසුන්ට ඒවා දෙනවා, එතකොට පාරවල් කාපට් කරනවා, අන්න ඒ වගේ දේවල් භෞතික සංවර්ධනය. මේ මිනිසුන්ට ජීවිතේ පහසු කරන්න යටතල පහසුකම් සැපයීම සහ ඒ සඳහා ඉඳිකිරීම් කරන්න මේ දෙගොල්ලටම නැත්නම් පළාත්සභා සමගාමී ලයිස්තු ඉන්නකොට ඒව කරනවා. පළාත්සභාට පුළුවන් මධ්‍යම රජයටත් පුළුවන්. ඊට පස්සේ සමාජ සේවා පුනරුත්ථාපනය. උන් හිතන් අහිමි වෙච්ච අයට සහන සලසන්න, ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවන්න, පුනරුත්ථාපනය කරන්න, ගම් වතුර නියඟ වසංගත වගේ අසාමාන්‍ය කරුණු නිසා ඇතිවන ආපදාවලදී සහන සලසන්න, ඒ වයින් හානියට පත් වූ තැනැත්තන් පුනරුත්ථාපනය කරන්න පළාත් සභාවටත් පුළුවන් මධ්‍යම රජයටත් පුළුවන්. මොකද අත්‍යවශ්‍ය දේවල් පුතේ. අපි නොහිතව තමයි ස්වභාවික උපත් එන්නේ. එතකොට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පළාත් සභාවට ඉක්මනින් පුළුවන්. මොකද තමන්ගේ ජනතාවත් ඒක ගොල්ලේ ඉන්නේ. එතකොට ඒගොල්ලේ ක්‍රියාත්මක ඒ අතරේ මධ්‍යම රජය මේකට මැදිහත් වෙනවා. එතකොට වෙන හානිය අවම කරගන්න පුළුවන්. නැත්නම් කෘෂිකර්මය හා ගොවි ජන සේවා කියන්නේ කෘෂිකර්මය සම්බන්ධ කටයුතු. වීගොවිතන වෙන්න පුළුවන්, තේවගාව වෙන්න පුළුවන්, වෙනත් පැවිලි භෝගයක් වෙන්න පුළුවන්. ඒවා පිහිටවන්න, වැඩි දියුණු කරන්න, ගොවිපළවල් පිහිටවන්න හා නඩත්තුව. ඒතර පෞද්ගලික තවාන් අධීක්ෂණය සහ පස සංරක්ෂණය. පුතාදන පස සංරක්ෂණය පස ආරක්ෂා කරගන්න ඕනේද? කානු කැපීමෙන් හෝ වනවැස්මෙන් වනාන්තර ඉදිකිරීමෙන්. එයින් ඒව තමයි පස සංරක්ෂණය කියලා කියන්නේ. එතකොට පෞද්ගලික තවාන්ට් අධීක්ෂණය කියන්නේ පළ තවාන්ට් හඳුනන දේ පුතා දන්නෝනේ. පහුගිය දවස් තමයි තන උගලක පාසල් ලැබෙන්නේ නැති ගොඩාක් තවාන් වර්ග වලට අවශ්‍ය පළ. එහෙනම් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අද දවසේ අපි කතා කරේ පළාත් සභා සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහය. උගල දන්නවා ආයතනික ව්‍යුහය හෙලින්මින් ආණ්ඩුකාරතුමා. ආයතනික ව්‍යුහය ආණ්ඩුකාරසතු බලතල හා කාර්යයන් අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මහාමතිවරයා සතු බලතල හා කාර්යයන්. ඊට පස්සේ කතා කරා පළාත් සභාවක බලතල වාර්කර ඇති ආකාරය. ලයිස්තු 3යි 1978 යාන ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනිම ගන්තිය අනුව ලයිස්තු 2කට ගෙනාවා. පළවෙනි ලයිස්තුව පළාත් සභා ලයිස්තුව, දෙවෙනි ලයිස්තුව සංගුත ලයිස්තුව, තුන්වෙනි ලයිස්තුව සමගාමී ලයිස්තුව. එතකොට දුවල පුතා දන්නවා පළාත් සභා ලයිස්තුවේ කාර්යයන් තියෙනවා 37ක්, දෙවෙනි ලයිස්තුවේ තියෙනවා සංගුත ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 17ක්, තුන්වෙනි ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 36ක්. මෙන්න මේ කාරණා ටික තමයි අපි කතා කරේ. දැන් දුවල පුතාලා මීට පස්සේ පන්තියට ගියාම පළාත් සභාවේ සම්බන්ධ කාර්යයන් දැනගනී. එහෙනම් දුවේ පුතේ අදට සමු ගන්නවා නැවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට ආයුබෝවන් සුබ දවසක්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.